ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු පරිසර අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, රජයේ ගිණුම් පිළිබඳ කාර්ක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවල වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාර නියෝග 119-4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා පරිසර ඇමතිතුමා වෙනුවෙන් මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා රජයේ ගිණුම් පිළිබඳ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැන්වීම කෘෂිකර්ම, පසු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු කේ.ඩී. ලාල්කාන්ත ඇමතිතුමා විසින් පිළිගැන්වීම.
කෘෂිකර්ම, පසු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවට යොමු කරන ලද 2021-2022 වර්ෂය සඳහා සීමා සහිත කොළඹ කොමර්ෂියල් පෝර සමාගමේ වාර්ෂික වාර්තාව, 2022 වර්ෂය සඳහා ජාතික පසුවස් වනු කළමනාකරණ ආයතනයේ වාර්ෂික වාර්තාව, 2019 වර්ෂය සඳහා ජාතික පසු සම්පත් සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව, 2023 වර්ෂය සඳහා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ වාර්ෂික වාර්තාව, 2023 වර්ෂය සඳහා සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව, 2023 වර්ෂය සඳහා වාරිමාර්ග අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව, 2023 වර්ෂය සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සහ 2019 වර්ෂය සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන පෙත්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය V.S. රාධාකිෂ්ණන් මහතා.
Honorable Speaker, I present a petition received from Mr. T.K.M. Madhuva Bandara of No. 70, Gemanupura, Magasthattu, Noreliya.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංක යූ ගමගේ මහතා පෙස්සම් 4යි.
ගරු කථානායකතුමනි, යක්කල මුල්ල නබදව ඉහළ මුලන යන ලිපිනයේ පදිංචි දොඩම්පේ ගමගේ චන්ද්‍රසේන මහතාගේ ලැබුණු පෙස්සමක්ද, බද්දේ ගම ගණේ ගම උතුර දීනමුල්ල වත්ත යන ලිපිනයේ පදිංචි එච් සිරින් මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද, යක්කල මුල්ල බෙරනාගොඩ ඉමදුව පාර අංක 239 ඇලයිරක් දෙක දරන ස්ථානයෙහි පදිංචි එන්.ටී. සුනිල් මහතාගෙන් ලැබුණු පෙස්සමක් සහ ගාල්ල මායිටිපේ පළමු පටුමග අංක 64 ඇලයිරක් 15 දරන ස්ථානයෙහි පදිංචි එස්.පී. සුමනසේකර මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව දිසානායක මහතා පෙස්සම් 4යි.
ගරු කථානායකතුමනි, වාරියපොළ වැවහියල මාවත සුසිල් සේවන යන ලිපිනයෙහි පදිංචි CHM පාලිත චන්ද්‍රසේකර මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද, පොල්පිතිගම හත්පොකුණ මහායාය යන ලිපිනෙහි පදිංචි DM ජයසිංහ මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද, වාරියපොළ විලාකටුපොත කුරුණෑගල පාර යන ලිපිනෙහි පදිංචි JA චන්ද්‍රා අනුර මහතාගෙන් ලැබුණු පෙස්සමක් සහ කණත්තේ වැව හබරව යන ලිපිනෙහි පදිංචි YM පුෂ්පානන්ද යාපා මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්වල මහතා.
ගරු කථානායකතුමනි, දඹුල්ල දඹුලුවය මොරගල්ලෑව වත්ත පස්වැනි පටුමගෙහි අංක 139 තුන දරන ස්ථානයෙහි පදිංචි NM දයාවංශ මහතාගෙන් ලැබුණු පෙස්සමක් පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුගත් රත්නායක මහතා.
ගරු කථානායකතුමනි, අම්පාර 9 මාවත නවගම්පුර 3 පටුමග අංක 15 බී දරන ස්ථානයෙහි පදිංචි ආර්.එම්. මද්දුම බණ්ඩාර මහතාගෙන් ලැබුණු පෙස්සමක් පිළිගන්වමි.
පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු ආචාර්ය MLA.M. හිස්බුල්ලා මහතා බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, ගරු ලක්ෂ්මන් නිපුණාරච්චි මාතා බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,
මම ප්‍රශ්නය අහනවා ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, මම පිළිතුරු දෙනවා. ප්‍රශ්න අංක ආ රෝමි ලක්කං අංක 1 පිළිතුර ඔව්. රෝමි ලක්කං අංක 2 එම ඉඩමේ ශාක්‍ය රාජධානිය ප්‍රතිනිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා 2017 ජනවාරි මාසයේ එවක ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබා ඇත. රෝමි ලක්කං අංක 3 පිළිතුර ඔව්. එතුමා දන්නේද කියලා අහලා තියෙන කොටසටත් පිළිතුර ඔව්. ප්‍රශ්න අංක ආ රෝමි ලක්කං අංක 1 විමසලා තියෙන්නේ වියදම් කරලා තියෙන මුළු මුදල කොපමණද කියලා. මෙම ව්‍යාපෘතිය සඳහා ගරු මන්ත්‍රීතුමනි, රජය විසින් වියදම් දරා නොමැති අතර ඉඩම ලබා දීම පමණක් බුද්ධ ශාසන අමාත්‍යාංශය විසින් සිදු කර ඇත. අමාත්‍යාංශය හා ලයිට් ඔෆ් ඒෂියා පදනම අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම මගින් අරමුදල් සපයා ගැනීම සහ සමස්ත නිර්මාණය ලයිට් ඔෆ් ඒෂියා පදනමේ වගකීමක් ලෙස දක්වා ඇත. රෝමි ලක්කං අංක 2 එම ඉදිරිපිටීමේ වර්තමාන තත්ත්වය විමසලා තිබෙනවා. අවබෝධතා ගිවිසුමට අනුව ලයිට් ඔෆ් ඒෂියා ආයතනයට අවුරුදු 3ක් තුල මෙහි ඉදිකිරීම අවසන් කිරීමට හැකියාවක් නොවූහේ අවුරුදු 3ක් ඇතුළත වඩා වැදගත් වෙන්නේ ව්‍යාපෘතියේ ප්‍රගතිය 5%. 5%ක මට්ටමක තිබිලා තියෙන්නේ. එම අවබෝධතා ගිවිසුම අවලංගු කර ඇති අතර ව්‍යාපෘතිය නතර වී ඇත. ඉදිරියේදී මෙම ඉදිකිරීමද ඇතුළත් අක්කර 5ක් හා යාවද ඉඩම් කොටස් නීත්‍යානුකූල කර ගැනීමෙන් අනතුරුව ඉල්ලා ඇති ජාත්‍යන්තර බහුසංස්කෘතික මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා පවරාදී ක්‍රියාත්මක තත්ත්වයට පත්කිරීමට දැනට සැලසුම් කර ඇත. ඒ සඳහා ඉදිරි කටයුතු සිදු කිරීමට මේ වන විට අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ වගේම අවසන් කොටස අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, දැන් මේ ශාක්‍ය ජනපදයේ අනුරුවක් හැටියටනේ මේක ඉදි කරලා තියෙන්නේ. දැන් කවුරු හරි එතනට ගියොත් හිතනවා මේක මේ ශාක්‍ය ජනපදය කියලා කියන්නේ මේ අර ළමා සාහිත්‍යයේ එන ටාසන්ගේ කැලේ වගේ කියලා. එහෙම තත්ත්වයක් එතන තියෙන්නේ. මේක ඒ හිටපු පාලකයෝ කුමන අරමුණකින් මේක ඉදි කරන්න කටයුතු කරලා තියෙනවද කියලා වර්තමාන අමාත්‍යතුමාගෙන් අහනවා.
ගරු කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමා විමසපු කාරණයට ඉතා කෙටියෙන් වුණත් පසුබිම් තොරතුරක් කියන්නට වෙනවා. මොකද මා කලින් කෙටි පිළිතුරු පමණයි දීගෙන ගියේ. මේ දොන් සයිමන් විජේවික්‍රම සමරකෝන් මහත්මයාට අයිති අක්කර 76ක පමණ විශාලත්වයෙන් යුතු ඉඩමක් මේක, කහපොළ රෙජිදේල්වත්ත කියලා හඳුන්වන්නේ. ඔබතුමා කිව්වා හරි, සකල ලෝකවාසී බෞද්ධ ජනයා වෙත අසම සම තිළිණයක් විදියට තමයි සමරු ඵලකයේ සටහන් කරලා තියෙන්නේ. දැන් ඒක කැලෑව ඇවිලා අත්හැර දාපු ව්‍යාපෘතියක්. අවුරුදු 3ක් තුළ 5%යි ප්‍රගතිය. ගරු මන්ත්‍රීතුමනි, ඒ නිසා ඔබ කිව්වා වගේ දැන් මේක දකින කෙනෙක් මුලා වෙන්න පුළුවන්. ඉතින් අපි විමසලා බැලුවා, ඔබ විමසුවා වගේ මොකද මේකට කරන්නේ කියන එක. මේ ඉඩමේ අයිතිය නිරවුල් කිරීම සම්බන්ධව කතානායකතුමනි බොහොම දීර්ඝ ඉතිහාසයක් තිබෙන්නේ. කැබිනට් පත්‍රිකා කිහිපයක්ම තිබෙනවා. මුලින්ම මහාභාරකාර දෙපාර්තමේන්තුවට, ඊට පස්සේ ආයෝජන මණ්ඩලයට, ඉන් පස්සේ බුද්ධ ශාසන අමාත්‍යාංශයට, ඉන් පස්සේ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට, නැවත බුද්ධ ශාසන අමාත්‍යාංශයට. ආයිත් සඳහන් වෙනවා ගරු මන්ත්‍රීතුමනි විධිමත් අයිතියක් පවරාගෙන නැත කියලා. මෙන්න මේ ප්‍රශ්න තමයි දැන් අපි ඉදිරියේ තිබෙන්නේ ඔබ විමසන අතුරු ප්‍රශ්නයට බාධක හැටියට. නමුත් වටහා ගන්න තිබෙන කාරණය තමයි එවක අපට පෙනෙන හැටියට මේ විශාල ඉඩම කොළඹ නගරයට ආසන්නයේ තිබෙන තා විශාල ඉඩම ශාක්‍ය ජනපදයක් කියන මාතෘකාවට වෙන් කරලා තිබෙන්නේ. ඒ ඉදිකිරීම් කිසිදු පිළිවෙලක් නැතිව සැලැස්මක් නැතුව අත්හැරලා 5%ක ප්‍රගතියක් නිසා ඔබ කිව්වා හරි අනුමාන කරා වගේ දැන් දකින කෙනෙක් හිතන් ඉඩ තියෙනවා මේක මොකද්ද කියලා. ඒ නිසා තමයි පසුගිය 2024 12/20 මා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබුවේ මෙහි ඉදිරි කටයුතු නිරවුල් කරගන්න.
ගරු උපෝල් කෙසිරේ මන්ත්‍රීතුමා, නාගරික සංවර්ධන ඉදිකිරීම සහ නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කතානායකතුමනි, මෑමතුමාගෙන් ප්‍රශ්න ඉදිරිපත් කරමු. ගරු කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය පැන නගින්නේ 1992 ආරම්භ කරපු ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය සම්බන්ධයෙන්. පළවෙනි ප්‍රශ්නේ එක, අදාළ අමාත්‍යංශ මොනවාද කියන එක. 1992 නිවාස සහ ඉදිකිරීම අමාත්‍යංශය, 1994 නිවාස ඉදිකිරීම සහ පොදු පහසුකම් අමාත්‍යංශය, 2001 සැප්තැම්බර් නාගරික සංවර්ධන පොදු පහසුකම් හා නිවාස ක්‍රීඩා අමාත්‍යංශය, 2001 දෙසැම්බර් නිවාස හා යටිතල පහසුකම් අමාත්‍යංශය ආදි වශයෙන් 2023 දක්වා සිට මේ දක්වා තියෙන ඒ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය ආයතන අමාත්‍යංශය පිළිබඳ විස්තර ඇතුළත් වෙනවා. මම ඒ පිළිතුර ඒ කොටස සභාගත කරනවා. ඒවගේම දෙක කොටතෙන් අහන්නේ 2010 සිට 2015 දක්වාත්, ඒ වගේම 2015 සිට 2019 දක්වාත්, ඒ වගේම 2019 සිට 24 දක්වාත් එක් එක් කාල සීමාවල ඒ ඉහත රේඛීය අමාත්‍යංශවල අමාත්‍යංශය විශේෂ භාර අමාත්‍යවරයා හැටියට කටයුතු කළේ කවුද කියන එක. 2010 ඉඳලා 2015 දක්වා ගරු විමල් විරෝන්ස මහතා, 2015 සිට 2019 දක්වා ගරු සජිත් ප්‍රේමදාස මහතා, 2019 සිට 2024 දක්වා ගරු මහින්ද රාජපක්ෂ මහතා, 2022 ගරු ප්‍රසන්න රණතුංග මහතා, 2023 ගරු රනිල් වික්‍රමසිංහ මහතා. තුන්වෙනි ප්‍රශ්නය යොමු වෙන්නේ එක් එක් අමාත්‍යවරයා යටතේ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය විසින් ආරම්භ කරන ලද ව්‍යාපෘති සංඛ්‍යාව සහ ඒ ව්‍යාපෘතිවල නම් සහ වටිනාකම් පිළිබඳ තොරතුරු. ඒ පිළිබඳ තොරතුරු එක් එක් අමාත්‍යවරයා යටතේ විශාල ලයිස්තුවක් මා සතුව තියෙනවා. ඒ ලයිස්තුව මම සභාගත කරනවා. එතකොට ඒ ලයිස්තුව තුළ එක් එක් අමාත්‍යවරයා යටතේ ව්‍යාපෘති මොනවද, ඒ ව්‍යාපෘතිවල වටිනාකම කීයද, ඒ වගේම මේ ව්‍යාපෘති සම්පූර්ණ කරාද, එහෙම නැත්නම් අතරමැද නතර කරාද, එහෙම නැත්නම් නිශ්චිත තොරතුරක් නැති ව්‍යාපෘති තියෙනවද කියන එක සම්බන්ධයෙන් විස්තර වාර්තාවක් මම ඉදිරිපත් කරනවා. ඒක සභාගත කරනවා. ඒ වගේම හතරවෙනි කොටසේ තියෙන්නේ ඉහත ව්‍යාපෘති අතරින් මේ දක්වා වැඩ අවසන් කර නොමැති ව්‍යාපෘති සංඛ්‍යාව කොහොමද කියන එක. මේ වෙනකොට මේ විස්තර ව්‍යාපෘති විස්තර තුළ තියෙන අංක එමුණු එකේ සඳහන් වෙන විදිහට ව්‍යාපෘති ගණනාවක් වැඩ අවසන් කරන්න නැතුව අතරමැද නතර කරලා තිනවා. ඒ වගේම තවත් මේ එක එක අමාත්‍යවරයාට තේ උදාහරණයකට ගත්තොත් 215ක්, 231ක්, 252ක් සහ 295ක්. ඉතිරි ව්‍යාපෘති ගත්තොත් 345ක් එක්ක බාර දීම සඳහා, ඒ වගේම නතර කිරීම සඳහා, එහෙම නැත්නම් තීරණයක් නොගැනීම නිසා වැඩ අතරමැද අවසන් කරලා තිනවා. ඒ පිළිබඳ සවිස්තර තොරතුරු මේ පිළිතුරු පත්‍රයේ සඳහන් වෙනවා. ආ කොටස අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, ඇමතිවරයාගේ මේ ප්‍රශ්න අහන්න ප්‍රධානම හේතුව තමයි අපි පහුගිය දවස්වල අයවැය කතා තුලත්, ඒ වගේම මේ විවාද තුලත් අපි දැක්කා විපක්ෂයේ මන්ත්‍රී තුමල්ලා විසින් ඉදිරිපත් කරනවා මේ පසුගිය කාලය පිළිබඳ අපිට කතා කරන්න එපා, මේ ඉදිරිය පිළිබඳ කතා කරන්න කියලා. මෙතරම ඔවුන්ගේ අදහස් වල තිබුණේ මේ පරණ කාලය නෙමේ, දැන් අලුත් කාලය ගැන කතා කරන්නේ. මොකද විශේෂයෙන්ම ඇමතුමනි, පසුගිය දවස්වල කාර්යාලවලට එනවා ගත්තොත් සෑහෙන පිරිසක් පහුගිය අවුරුදු 8-10 පරණ ව්‍යාපෘතිවල සල්ලි ඉල්ලගෙන. සමහරවිට අපි දන්නවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වෙන් වෙන්නේ සමහරවිට මිලියන 10යි. හැබැයි මිලියන 11-12 වගේ ව්‍යාපෘතිවල සල්ලි ඉල්ලගෙන යන පරණ අවුරුදු 8-10 වගේ කාලේ ඇතුළත් සල්ලි ඉල්ලගෙන එනවා. ඒ වගේම ව්‍යාපෘති මග නතර වෙච්ච පිළිබඳවත් අපිට සෑහෙන වාර්තා වෙනවා. ඒ වගේම තමයි විශාල යන්ත්‍රෝපකරණ සංඛ්‍යාවක් මේ ආදාළ ආයතන වලට අදාළව තැන් තැන් වල නතර කරලා තියෙනවා. විශේෂයෙන්ම කොළොන්න ප්‍රදේශයේ ගත්තොත් මේ වෙනකොටත් තියෙනවා යන්ත්‍රෝපකරණ කෝටි ගාණක යන්ත්‍රෝපකරණ 11ක් වගේ ප්‍රමාණයක්. ඒවා පරණ මුදල් ගෙවන්න නැතුව අවුරුදු ගණනාවක් තිස්සේ ඒවා දිරල යන. ඉතින් මේ සම්බන්ධයෙන් ගරු ඇමතුමේ මගේ පළවෙනි ප්‍රශ්නය, මේ සම්බන්ධයෙන් ඔබතුමාලා දැන් අපිට ගත්තොත් බිලියන ගණන් මම හිතන්නේ මේ සල්ලි ගෙවන්න ඇති, ඒ වගේම යන්ත්‍රෝපකරණ විශාල සංඛ්‍යාවක් සිය ගාණක් යම් යම් තැන්වල දිරාපත් වෙනවා. මේ වටිනාකම යුත් මේ පිළිබඳව දැනට විගණනයක් කරලා තියෙනවද එහෙම නැත්නම් සොයා බැලීමක් කරනවද මේ ආයතන කොපමණ මේ ආයතන වලට අදාළව යන්ත්‍රෝපකරණ ඒ තැන්වල දිරාපත් වෙනවද මේවට අදාළව පසුගිය කාලය ඇතුළත මේ කරන ලද මග නතර කරපු ව්‍යාපෘත් සම්බන්ධයෙන් විගණන වාර්තාවක් කරන්න බලාපොරොත්තු වෙනවද කියන එක තමයි මගේ පැත්තෙන් පළවෙනි ප්‍රශ්නය හැටියට තියෙන්නේ.
ඔව් බොහොම ස්තුතියි මන්ත්‍රීතුමනි ඔබතුමා සඳහන් කරා වගේ මේ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය සම්බන්ධයෙන් ඉතාමත් කනගාටුදායක ඉතිහාසයක් තමයි තියෙන්නේ. මේක මුලින් ආරම්භ කළ තියෙන නිවාස සංවර්ධන අධිකාරිය යටතේ පස්සේ මේක රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට ඒකාබද්ධ කරලා තියෙනවා. ආයතනයක් නමුත් 2024 දී අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය ශ්‍රී ලංකා මුලින් තිබුණේ ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ඒ වෙනම ආයතනයක් හැටියට ඉංජිනේරු ආයතනය යටතේ නමුත් මේක ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාව යටතේ ඒකාබද්ධ කරන්න තීරණයක් අරගෙන තියෙනවා 2021 4 මාස 27 වෙනිදා අමාත්‍ය මණ්ඩල තීරණයක් හැටියට ආයෙමත් 2023 පළවෙනි මාසයේ අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් විදිහට මේ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය ඉන්න සේවකයන් විශ්‍රාම ගන්නලා ආයතනය අක්‍රිය කරන්න තීරණයක් අරගෙන තියෙනවා. ඒ අනුව තමයි මේ ආයතනයේ සතුව තිබිච්ච යන්ත්‍රෝපකරණ ඒ වගේම විවිධ ව්‍යාපෘති වලට භාවිතා කරපු යන්ත්‍රෝපකරණ සමහරලාට ඒ ප්‍රදේශවල ඒ ගම්වල අත්හැර දාලා තියෙන්නේ. එතකොට අපි පහුගිය කාලේ මේ පිළිබඳ සොයා බැලීමක් කරලා මේ වෙනකොට ඉස්සෙල්ලම කරපු දේ තමයි කරන්න තීරණය කරපු දේ තමයි ඒ තැන් තැන් වල දාලා තියෙන යන්ත්‍රෝපකරණ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ තියෙන එක් එක් යාඩ් වලට එකතු කරන්න කටයුතු කරන එක. එතෙන්දී අපිට ආපු අපහසුතාවයක් තමයි සමහර ව්‍යාපෘති සඳහා ගෙවීම් කරපු නැති නිසා සමහර ව්‍යාපෘති වලට ගම්වාසීන් වලට ඒ කොන්ත්‍රාත්කරුවන්ට ගෙවන්න තියෙන මුදල් සමහරලාට ඒ ආයතන වලට තියෙන ගෙවල් ගෙවීම් කරන්න බැරි වෙච්ච නිසා මේ යන්ත්‍රෝපකරණ එකතු කරන්න ගියන් පස්සේ ඒ ප්‍රදේශ සමහර දේවල් වල යන්ත්‍රෝපකරණ තියෙන පන්සල් වල දාලා ගිහින් තියෙනවා. ඒවා ගන්න ගියාම සමහරලාට විහාරස්ථානයේ ස්වාමින් වහන්සේගෙන් ප්‍රදේශවාසීන්ගෙන් විශාල විරෝධතාවයක් එනවා. කොහොමනත් අපි උත්සාහ කරමින් ඉන්නවා මේ පිළිබඳ පැහැදිලි තොරතුරු එකතු කරලි විරලා ඒ යන්ත්‍රෝපකරණ නැවත වතාවක් රාජ්‍ය ඉන්ද්‍රියන් සංස්ථාව භාරයට ගන්න කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම ඔබතුමා සඳහන් කරා වගේ මේ තත්ත්වය පැන නැගින්න හේතු වෙච්ච කරුණු සම්බන්ධයෙන් විගණනයක් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. විගණන කටයුතු තාම ආරම්භ කළා නැහැ. දැනට අපි කරන්නේ ඒ තියෙන යන්ත්‍රෝපකරණ සහ ඒ තියෙන දේවල් සම්බන්ධයෙන් තොරතුරු ඒක රාශී කරන වැඩපිළිවෙලක තමයි අපි මේ වෙනකොට ඉන්නේ.
ගරු ඇමතුමනි, මගේ දෙවැනි තුරු ප්‍රශ්නය තමයි මේ හරහා අපි දන්නවා දැන් පහුගිය කාලය ඇතුලේ දැන් අපිට මේ අයවැයෙන් සල්ලි වෙන් කරත් මං හිතන්නේ මේ තියෙන මට අවුරුදු ගානකට ගෙවන්න බෑ. ඒ වගේම තමයි ඔබතුමාගේ විශේෂ අවධානය යොමු කරනවා සමහර ව්‍යාපෘතිවල සල්ලි. ඒ කියන්නේ දැන් අපිට එන ඒවයි තමයි දැන් යාලට ඒ ආයතනවල කියනවා මේ වෙනම ඒ කියන්නේ මුදල් ගෙවල ඉවරයි. සමහර ආයතනවලට මුදල් ඒ ව්‍යාපෘතිවලට ඒ කියන්නේ වෙනම ආපහු මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලනවා. ඒතකොට ආපහු තියෙන මුදල් සමහර විට පරණ ලේකරවල තියෙන ඒ මුදල් ගෙවල කියලා. ඒ නිසා අපිට ඔබතුමා විශේෂයෙන්ම මේ ඇතුලේ අපි දන්නවා විශාල සේවක සංඛ්‍යාවක් මේ වෙනකොට විශ්‍රාම ගන්නලා සහ ඊට පස්සේ ඔවුන්ට කාර්යභාරයක් නැතුවත් මේ තැන්වල ඉන්නවා. ඒතර ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශය හැටියට විශේෂ අවධානයක් යොමු කරනවද? මොකද හේතුව තියෙන්නේ වසර ගණනාවක් තිස්සේ මේ කරපු කාර්යය ඇතුලේ මම හිතන්නේ පුද්ගල ශ්‍රමය සහ මේ දේපළ වලින් හානි වෙච්ච ප්‍රමාණය අතිවිශාලයි. මගේ පළවෙනි ප්‍රශ්නේ වගේ දෙවෙනි ප්‍රශ්නේදී මේ අදාළ නිලධාරීන් සම්බන්ධයෙන් සහ මේ සේවකයන් සම්බන්ධයෙන් ඔවුන්ට ඉදිරියේදී ඔවුන් පළදායි කාර්යයක් සඳහා යොදව ගන්න මේ වෙනකොට වැඩපිළිවෙලක් සකස් කරමින් සිටිනවද කියන එක.
අතර මේ මම අර කලින් සඳහන් කරා වගේ මේ අදාළ සේවකයන් 2023 8 මාසේ 31 වෙනිදා ක්‍රියාත්මක කරපු ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ වැඩතරණක් යටතේ විශ්‍රාම ගන්නලා දැන් ආයතනයේ අක්‍රිය තත්ත්වයේ තියෙන්නේ. ඔබතුමා සඳහන් කරා වගේ විවිධ ව්‍යාපෘති සඳහා තියෙන ගෙවීම් ගණනාවක් තියෙනවා. මේක රාජ්‍ය ඉන්ද්‍රියනු සංස්ථාවට ඒකාබද්ධ කරපු නිසා එතකොට දැන් වගකීම් පැවරලා තියෙන රාජ්‍ය ඉන්ද්‍රියනු සංස්ථාවට. නමුත් රාජ්‍ය ඉන්ද්‍රියනු සංස්ථාවේ මූල්‍ය තත්ත්වයේ මේ වෙන ගත්තොත් ඉතාමත් දුර්වල තත්ත්වයක තියෙන්නේ. රාජ්‍ය ඉන්ද්‍රියනු සංස්ථාවට හැකියාවක් නැහැ මේ ව්‍යාපෘති වලට මුදල් ගෙවන්න. දැන් ගත්තොත් බිලියන 9කට ආසන්න ණයක් තියෙන රාජ්‍ය ඉන්ද්‍රීන සංස්ථාවට හැම මාසෙකම මිලියන 20ක 30ක පොලි ගෙවීමක් කරන්න වෙනවා. එතකොට මේකේ මේ ගෙවීම් කටයුතු රාජ්‍ය ඉන්ද්‍රීන සංස්ථාවට කරන්න පුළුවන් හැකියාවක් නැහැ. ඒ වගේම මේ යන්ත්‍රෝපකරණ වල වටිනාකම ගත්තොත් සමහරලාට බිලියන ගණනකට ආසන්න වටිනාකමක් තියෙන යන්ත්‍රෝපකරණ තමයි මේ තැනින් තැන මේ කරලා තියෙන්නේ. මම කලින් සඳහන් කරා වගේ මේ සම්බන්ධයෙන් විධිමත් විගණනයකින් පස්සේ අපිට කරන්න පුළුවන් දේ සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නවා.
ගරු MACS චතුරානි ගංගානේ මන්ත්‍රීතුමිය කර්මාන්ත සහ ව්‍යවස්ථාපත්ත සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කථානායකතුමනි, මම මගේ ප්‍රශ්නය යොමු කර සිටිනවා අමාත්‍යවරයාට.
ගරු කථානායකතුමනි, අමාත්‍යවරයා වෙනුවට මම මේ ප්‍රශ්නෙට පිළිතුරු සපයනවා. ගරු මන්ත්‍රීතුමියනි, බොහොම ස්තුතියි මේ ප්‍රශ්නය නැගුවට. ලංකාවේ මැණික් සහ පතල් කර්මාන්තය ගත්තොත් ලංකාවේ කුඩු මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට පස්සේ තියෙන දෙවැන්තම ජාවාරම. විපක්ෂයේ ඉඳන් ඉන්න මන්ත්‍රීවරු අහන්න ඕන ප්‍රශ්න පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අහන එක ගැන මේ සංස්කෘතිය වෙනස් වීමෙන් පෙන්නුම් කරනවා. එක කොටස පිළිතුර 2024 දී ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය විසින් මැණික් පතල් කැණීම් බලපත්‍ර 7897ක් නිකුත් කරලා තියෙනවා. ඒ වගේම මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අදත් ප්‍රදේශවල වලංගුව මැණික් ගැරීම් බලපත්‍ර 101ක් සහ යාන්ත්‍රික කැණීම් බලපත්‍ර 6ක් නිකුත් කරලා තියෙනවා. තුන්වෙනි ප්‍රශ්නය, ඒ ප්‍රශ්නේ අහන්නේ මේ පතල් කැණීම් සඳහා බලපත්‍ර නිකුත් කරනකොට පරිසර අධිකාරියේ නීති රීති වලට යටත්ද නැත්නම් අවසරයක් ගන්න ඕනද කියන එක පිළිතුර නැහැ. 1993 අංක 5 දරන ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව මැණික් පතල් කැණීම් හා ගැරීම් බලපත්‍රයක් නිකුත් කිරීමේදී මධ්‍යම පරිසර අධිකාරිය විසින් පරිසර නිර්දේශයක් ලබා ගැනීමට අත්‍යවශ්‍යතාවයක් පෙන්වා දීලා නැහැ. කෙසේ වුවත් අදාළ කැණීම් බලපත්‍ර ලබා දීමේදී පරිසර නිර්දේශයක් ලබා ගැනීමට අවශ්‍යතාවයක් පෙනී යන්නේ නම් එවැනි අවස්ථාවලදී අදාළ පරිසර වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන ලබනවා. ඒ නිසා අපිට පෙනී යන දේ තමයි මේ වගේ සංවේදී පරිසර කලාපවලත් මේ බලපත්‍ර දෙද්දී එහෙම හැකියාවක් තිබ්බත් පරිසර අධිකාරියේ නියාමනයට නැත්තම් අවසර අරගෙනීමට කටයුත්තක් ලක් වෙලා නැහැ කියන එක අපිට ප්‍රායෝගිකව පේන්න තියෙන දෙයක්. ඒ වගේම ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් මැණික් පතල් කැණීම් හා ගැරීම් බලපත්‍ර නිකුත් කිරීම කරන අතර මෙම බලපත්‍ර සාමාන්‍යයෙන් කොන්දේසි 16ක් සහ විශේෂ කොන්දේසි 13ක් යටතේ නිකුත් කරනවා. මෙම කොන්දේසි තුල පරිසර ආරක්ෂා වෙන ආකාරයෙන් කැණීම් කටයුතු කිරීම, ජලය බැහැර කිරීම, මාර්ග ඇලදොල ගංගා නිවාස සඳහා නියමිත රක්ෂිත තැබීම, සේවකයන් යෙදවීම, බලපත්‍රයට අදාළ පාර්ශවකරු විසින් මැණික් විකිණීමෙන් පසුව නියමිත ගෙවීම් සිදු කිරීම සම්බන්ධයෙන් නියමයන් පනවා තියෙනවා. බලපත්‍රධාරියෙකු මෙම කොන්දේසි කඩවන ආකාරයෙන් කර්මාන්තය කරගෙන යන්නේ නම් මේ අදාළ බලපත්‍ර යටතේ කැණීම් කටයුතු අවලංගු කරන්නත්, තාවකාලික අවලංගු කරන්නත්, සම්පූර්ණයෙන් අත්හිටවන්නටත් අධිකාරියට බලතල තියෙනවා. රෝම අංක 4 මේ පරිසර හානිය සඳහා වැළැක්වීමට ගනු ලබන ක්‍රියාමාර්ග 1 නිකුත් කරන කැණීම් බලපත්‍රයේ කොන්දේසි තුල පරිසර සංරක්ෂණය කිරීමට අදාළ පියවර අනුගමනය කිරීමට උපදෙස් දීලා තියෙනවා. ඒ අනුව මැණික් පතල් කැණීම් හා ගැරීම් නිකුත් කරනු ලබන කොන්දේසි කඩවන ආකාරයේ බලපත්‍රධාරීන් කටයුතු කරයි නම් ඒ වෙනි බලපත්‍ර අත්විටීම තමයි එක ක්‍රියාමාර්ගයක්. එසේම මැණික් පතල් කර්මාන්තයට අදාළ සිදුවන අනවසර ක්‍රියා පාලනය සඳහා ශ්‍රී ලංකා පොලිසියට වෙත බලය පවරලා තියෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා පොලිසිය මගින් අනවසර ක්‍රියා පාලනය සඳහා අදාළ අධිකාරිය වෙත ලබා දෙනවා. ඒ වගේම 1993 අංක 50 දරන මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ පනතේ 49(1) වගන්තිය අනුව එම පනත යටතේ යම් තැනැත්තෙකු යම් වරදක් කර ඇත්නම් එම වරද සඳහා යොදා ගන්නා භාණ්ඩ තහනම් කිරීමටත් හැකියාවක් තියෙනවා. ඉතින් මේ වගේ නීති රාමුවක් තිබ්බට අපිට තියෙන අර්බුදය තමයි මේ නීති ක්‍රියාත්මක වීම පිළිබඳ දැවැන්ත
ප්‍රශ්නයක් මේ වෙනකොට පහුගිය කාලේ පුරාටත් ගොඩනැගිලා තියෙනවා. ඉතින් ගරු මන්ත්‍රීතුමියනි, ඒ පිළිබඳ අවධානය අමාත්‍යාංශය යොමු වෙලා තියෙනවා. ආ ප්‍රශ්නය පිළිතුර පැන නොනැගි.
බොහොම ස්තුතියි නියෝජ්‍ය ඇමතිතුමා. මම මගේ අතුරු ප්‍රශ්නය පළවෙනි ප්‍රශ්නය යොමු කරලා සිටිනවා. විශේෂයෙන්ම වැල්ලවායි ප්‍රදේශයේ මෙවැනි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් බලපත්‍ර අරගෙන විශාල වශයෙන් ඒ බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් බලපත්‍රය අරගෙන තියෙන්නේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන්. හැබැයි බරපතල විදිහට කරන්නේ වැලිජාවාරම. මෙන්න මේ වැලිජාවාරම් වලදී විශේෂයෙන්ම අපිට නිරීක්ෂණය වුණා මේ බලපත්‍රයේ තියෙන ඉඩමේවත් අඩුමතරමේ කැණීම් කරලා නැහැ. හැබැයි මේ බලපත්‍ර අවලංගු කරනවා වෙනුවට මැණිකා ස්වර්ණාභරණ අධිකාරියෙන් සමත ගාස්වාක් අය කර නැවත මේගොල්ලන්ට කැණීම් කරන අවස්ථාව උදා කරලා දීපු අවස්ථා තියෙනවා. මම දැනගන්න කැමති නියෝජ්‍ය ඇමතිතුමනි, මේ සමත ගාස්වාය කරනු ලබන ක්‍රමවේදය මොකක්ද කියලා?
ඔව්, ඇත්තටම ගරු මන්ත්‍රීතුමියනි, මේ බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කිරීම සම්බන්ධය තියෙන චක්‍රලේඛ 121.8 කියන චක්‍රලේඛයට අනුව රුපියල් 10,000ක සිට 333,333ක් දක්වා දඩ ගාස්තු අය කරන්න පුළුවන්. එතකොට මේ සමත ක්‍රියාවලිය ඇත්තරම සිද්ධ වෙන්නේ අර අවස්ථා කීපයකදී උල්ලංඝනය කිරීමේදී සමතයකට පත් වෙලා ඊළඟට තවත් අවස්ථාවක් මේ අයට හිමි වෙනවා. ඉතින් මේකේ අධීක්ෂණ කටයුත්තක් තමයි හරියට කරන්න වෙන්නේ. විශේෂයෙන්ම අනපනත්වල තියෙන යම්කිසි අඩුපාඩු තියෙනවා නම් ඒවත් අපිට ඉදිරියේදී සකස් කරගන්න වෙයි. ඒ අධිකාරියට බලය තියෙනවා සමතයකට පැමිණෙන උල්ලංඝනයක් කිරීම සම්බන්ධයෙන් ඒ ඊළඟට සිද්ධ වෙන්නේ නැහැ කියන කන්ඩිෂන් එක අනුව, එහෙම නැත්නම් එකඟතාවයේ අනුව නැවතත් බලපත්‍රයේ తాවකාලිකව හෝ කන්ඩිෂන් සහිතව ලබා දීමේ හැකියාවක් තියෙනවා.
මම මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය යොමු කර සිටිනවා නියෝජ්‍ය ඇමතිතුමනි. මෙම පතල් කැණීමේදී ගොඩදමන ලද පස් හා වැලි ප්‍රවාහණය කරන්න භූවිද්‍යා හා පතල් කැණීම් ආයතනයේ අවසර පත්‍ර ලබා ගන්න නැතුව, එහෙම නැත්නම් බලපත්‍රයක් ලබා නොගෙන මහා පරිමාණ විදිහට වැලි ජාවාරම සිද්ධ කරනවා. හැබැයි දිගින් දිගටම මහජනතාව විමසීම් කරනවා. ගං ඉවුරු විනාශ වෙනවා, පරිසරය විනාශ වෙනවා. ඒ වගේම තමයි ගංගා ආශ්‍රිතව තමයි, විශේෂයෙන්ම වැල්ලවායි ප්‍රදේශයේ කිරින්දි ඔය ආශ්‍රිතව තමයි බොහෝ දුරට මේ කැණීම් සිද්ධ වෙන්නේ. එතකොට වැලිජාවාරම සිද්ධ වෙනකොට කෝසුවලට පාලම්වලට දෙවැන්ති විදියට හානි සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේ හානි පූර්ණේ කරන්න ආයතනයක් නැහැ. මොකද ඒගොල්ලෝ භූවිද්‍යා හා පතල් කැණීම් එකෙන් අවසරය ලබාගෙන නැහැ. එතකොට මහජනතාව මේ වෙනුවෙන් අපහසුතාවයට පත් වෙනවා. එතකොට මහජනතාව මෙන්න මේ කියන ආයතන වලින් පරිසර අධිකාරියෙන් මාරි මාර්ග දෙපාර්තමේන්තුවෙන් විමසීම් කරනවා. හැබැයි ඒ විමසීම් වලට උත්තර දෙන්නේ ඒ ආයතන බැඳිලා නැහැ. විශේෂයෙන්ම මම දැනගන්න කැමති මෙන්න මේ පරිසර අධිකාරිය, ඒ වගේම තමයි වාරි මාර්ග අධිකාරිය මෙන්න මේ නිර්දේශයන්ට ඇතුළත් ඉදිරියේදී මැණිකා ස්වර්ණාභරණයකින් බලපත්‍ර නිකුත් කරන්න ක්‍රියාමාර්ග ගන්නවද? එහෙම නැත්නම් මේ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගය මොකද්ද කියලා මම දැනගන්න කැමති නියෝජ්‍ය ඇමතිතුමනි.
ඔව්, ඇත්තරම මේ සම්බන්ධයෙන් මේ වෙනකොට සාකච්ඡා ආරම්භ කරලා තියෙන්නේ. මොකද අපිට විවිධ ආයතන තිබ්බට කවදාවත් මේ රටේ ඒ ආයතන එකිනෙකා සමග කතා කරලා සාකච්ඡා කරලා භූමියේ ප්‍රශ්න විසඳන්න ඉදිරිපත් වුණේ නැහැ. ඒතර විශේෂයෙන්ම දිස්ත්‍රික්ක සම්බන්ධීකරණ කමිටුව හරහා මේ වෙනකොට අපි කර්මාන්ත සඳහාම කර්මාන්සා ව්‍යවසායකත් සඳහා විශේෂයෙන්ම මැණික්කා පතල් කර්මාන්තයේ සඳහාත් අපි විශේෂ කමිටු පත් කරමින් යනවා මේ වෙනකොට. ඉතින් ඔබතුමියගේ දිස්ත්‍රික්කෙත් මේ කමිටු අපිට පත් කරගන්න පුළුවන්. එතකොට මේ කමිටු ඇතුළට පරිසර අධිකාරිය, භූහා පතල් කැණීම් කාර්යාංශය වගේම මැණික්කා ස්වර්ණ අධිකාරිය කියන තුන් ආයතන තුනම ඒකාබද්ධව මේ ගැටලුව වෙනුවෙන් මුහුණ දීමට සූදානම් ක්‍රමයක් සකස් කරමින් යනවා. ඒ වගේම මේ වෙනකොට ලැබිලා තියෙන චෝදනා සහ ජනතාවගෙන් ලැබිලා තියෙන කම්ප්ලේන්ට්ස් අධ්‍යයනය කරන්න වෙනම අංශයක් මේ වෙනකොට ස්වර්ණ මැණිකා පතල් අධිකාරියේ ස්ථාපිත කරමින් යනවා. ඒ සඳහා තව ටික කාලයක් යයි. මොකද අවශ්‍ය කරන සම්පත් අපි ඉල්ලලා තියෙන්නේ. ඉතින් මේ වැලි ගොඩ දැමීම සම්පූර්ණයෙන් අනීතිකයි. එතකොට මේ වැලි ගොඩ දැමීම ප්‍රවාහණයේ වරදක්, එතකොට දඩ විදිහට දැනට තියෙන්නේ චක්‍රලේක 121 85 යටතේ ප්‍රථම අවස්ථාවේදී 95,000ක්, දෙවන අවස්ථාවේදී 145,000ක්, 1,000 තුන්වන අවස්ථාවේදී 180,000ක්ත් කියන දඩයක්. නමුත් මේ කොන්දේසි උල්ලංඝනය කරන අයට නීතිය ක්‍රියාත්මක වීමේ ගැටලුව පිළිබඳ ප්‍රාදේශීය මට්ටමින් විධිමත් යාන්ත්‍රණයක් ඇති කිරීම තමයි කර්මාන්ත සහ ව්‍යවසායකත් අමාත්‍යාංශයේ බලාපොරොත්තුව තියෙන්නේ.
දෙවෙනි වටය ගරු MLAM හිස්බුල්ලා මන්ත්‍රීතුමා බුද්ධ ශාසන ආගමික සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ඒ ප්‍රශ්නය මම අහනවා ගරු කථානායකතුමනි. හිස්බුල්ලා මන්ත්‍රීතුමා වෙනුවෙන් බුද්ධ ශාසන ඇමතුමාගෙන් අහනවා.
මම සභාගත කරනවා කථානායකතුමනි.